ඊළඟට ගරු ඉරාන් වික්‍රමරත්න ඇමතුමා.
සුතේ මුලසුන සිටින මන්ත්‍රීතුමියනි, අද ප්‍රවාහන හා වරාය අමාත්‍යාංශයේ විවාදයට කරුණු එකතු කරන්න ලැබීම මමගේ කොට සලකනවා. මට ප්‍රථමයෙන් කතා කරපු එක මන්ත්‍රී කෙනෙක් සඳහන් කළා, දැන් තේරිලා තිනවලු හම්බන්තොට වරායේ වටිනාකම. ඇත්තටම මේකේ වටිනාකම නෙමෙයි, අපි කල්පනා කරලා බැලුවොත් මෙතන කරන්න තිබුණේ සම්පූර්ණයෙන්ම වෙන දෙයක්. ආයෝජනයක් දිහා බලනකොට ආයෝජනය දිහා බලන්න ඕනේ ඒ ප්‍රාග්ධනයට ලැබෙන ප්‍රතිලාභය අනුවත්, ඒ වගේම ආර්ථිකය කොහොමද ශක්තිමත් වෙන්නේ කියලා. නමුත් ඒ වගේ සැලකිල්ලක් තිබිලා නැහැ මේ ආයෝජන කරනකොට. ඇත්තටම මත්තල ගුවන්තොටුපළ ගැන හිතුවොත් අද අපිට තියෙනවා, හරිද, නොයෙකුත් ගැටලු ප්‍රශ්න තියෙනවා. මොකද ආයෝජනය කරලා තියෙනවා, හුඟක් අය හිතනවා මේ හුඟක් හොඳ ආයෝජන කියලා. නමුත් ඇත්තටම හොඳ ආයෝජන නෙමෙයි. මොකද අපි කල්පනා කරලා බැලුවොත් අධිවේගී මාර්ග හැදුවට වාහන නැහැ. ක්‍රීඩාංගන හැදුව හම්බන්තොට, නමුත් ක්‍රිකට් මැච් එකක්වත් නැහැ. සම්මන්ත්‍රණ ශාලාවල් හැදුවා, සම්මන්ත්‍රණයක්වත් නැහැ. මෙන්න මේකයි ඇත්ත කතාව. ඒ වගේම මත්තල ගුවන්තොටුපළ හැදුවා, ගුවන් යානයක් දවසකට බස්ස ගන්නට බෑ. වරාය හදලා තිනවා. ඉතින් අපි වෑයම් කරනවා, දැන් වරායට නැව් ගේන්න අපි වෑයම් කරනවා. එතකොට අපි ආයෝජනය ගැන කතා කරනකොට ආයෝජනයේ ප්‍රතිලාභය ගැන කතා කරන්නට ඕනේ. මත්තල ගුවන්තොටුපළ ගැන කතා කළා. නමුත් කටුනායක ගුවන්තොටුපළ ගැන කතා කළේ නැහැ. ඇත්තටම රට ගැන හිතන්නට ඕනේ. ගම ගැන හිතලා විතරක් මදි. මුළු රටම අපේ ගම කියලා අපි හිතන්න ඕනේ, විශේෂයෙන්ම විශාල ආයෝජන කරනකොට. ඇත්තටම කටුනායකට දෙවන ගුවන්පතය ගැන සාකච්ඡාවක් තිබෙන්නේ නැහැ. ඇත්තටම මේ රටේ දෙවන ගුවන්පතයක්, අපේ විශාලම ජාත්‍යන්තර ගුවන්තොටුපළට දෙවන ගුවන්පතයක් හදන්නට තිබුණේ. ඒ ගැන සාකච්ඡාවක් තිබුණේ නැහැ. අද 80%කට කිට්ටු වෙනවා. දවසකට අහස යානාවල් බහිනවා, ඉහළට යනවා 185ක්. අද 185ක් සංචාරකයන් වැඩි වෙලා තියෙනවා. නමුත් දෙවන ගුවන්පතයක් නැහැ. ඒකේ සාකච්ඡාවක්වත් තිබුණේ නැහැ. ඉතින් මේ වගේ දේවල් වෙලා තිනවා. කුඹුරක කර්මාන්ත ශාලාවල් හදන්නේ නැහැ. කුඹුරක් තියෙන තැනක බලන්නේ කොහොමද වැව් ප්‍රතිසංස්කරණය කරන්නේ කියලා. නගරයක කුඹුරක් හදන්නේ නැහැ. නගරයක හදන්නේ කර්මාන්ත ශාලාවයි නිවාසයි, ඒකට සුදුසු යටිතල පහසුකම් හදන්නේ. ආයෝජනය ගැන හිතනකොට මුළු රටම ගැන හිතලා තමයි මේක කරන්නට ඕනේ. අපේ පක්ෂය ගැන කතා කළා. පක්ෂය ගැන කතා කරලා පෙන්වන්න හැදුව හරියටම අපි කරන දේ අපි දන්නේ නැහැ කියලා. මේ රටේ ආර්ථිකය විවෘත කළ එක්සත් ජාතික පක්ෂය, ඩෙන් හිසියෝපින් චීනයේ ආර්ථිකය විවෘත කරන්න ප්‍රථමයෙන් කටුනායක වෙළඳ කලාපය බලන්න තමයි චීනයේ එදා චීනයෙන් එතුමා ඒ නිලධාරීන් වෙව්වේ කටුනායක වෙළඳපොළ බලන්න. ඒක බලලා තමයි චීනයේ නිදහස් වෙළඳ කලාප ආරම්භ කළේ. ඉතින් අපිට ඉතිහාසයක් තියෙනවා, විශාල ඉතිහාසයක් තියෙනවා. අද කොළඹට එනකොට මොරටු විශ්වවිද්‍යාලයේ මහාචාර්යතුමා අමල් කුමාරගේ කියනවා, පෑයට කිලෝමීටර් 10ක් අධිවේගී මාර්ගය හදලා තියෙනවලු හුඟක්. නමුත් පෑයට කිලෝමීටර් 10ලු නගරය තුළට ආවට පස්සේ යන්න පුළුවන් ධාවන වේගය. පොහොසත් රටවල්වල කතා කරන්නේ ප්‍රවාහණය ගැන, දුප්පත් රටවල්වල කතා කරන්නේ වාහන ගැන. මේක තමයි තියෙන වෙනස. අපි ප්‍රවාහණය ගැන කතා කරන්නේ නැහැ, පොදු ප්‍රවාහණය ගැන කතා කරන්නේ නැහැ. අපිට නුවර යන්න වුණොත්, නුවර ඉඳලා වැඩට ඇවිල්ලා කොළඹට ආයෙත් නුවර යන්න වුණොත් පැය 4ක් විතර යනවා, පැය 8ක් යනවා දවසකට. අද අපි ආවොත් ශීඝ්‍ර දුම්රියෙන් ආවොත් පැය 2යි විනාඩි 15යි. මමත් මේ ළඟදී දුම්රියෙන් ආව බලන්න, පැය 2යි විනාඩි 15යි. එතකොට පැය 8 වෙනුවට අපිට පැය 4යි, පැය 4:30 මාර්ගයෙන් ඇවිල්ලා යන්නට පුළුවන්. නමුත් අපි පොදු ප්‍රවාහනය දියුණු කළොත්, දුම්රිය මාර්ගය දියුණු කළොත්, ඕක තව පැය විනාඩි 15කට අඩු කරලා පැය 2:30 කරන්න පුළුවන් පැය 8ක් යන වැඩේ. ඒකට තමයි අපි ආයෝජනය කරන්නට ඕනේ. මෙතන කොළඹ ඉඳලා සමහර වෙලාවට රැස්වීමක් අවසන් වෙලා අරලියාගහ මන්දිරේ මම කොම්පඤ්ඤා වීදියට ගිහිල්ලා දුම්රියේ නැගලා මොරටුවට යනවා. වාහනේ ගියොත් ඒ වෙලාවට පැය 1:30 2ක් යනවා. නමුත් දුම්රියේ විනාඩි 25යි යන්නේ. විනාඩි 25න් ඒ ගමන යන්න පුළුවන්. ඒ නිසා පොදු ප්‍රවාහණයට තමයි අපි පොදු ප්‍රවාහනයට තමයි ආයෝජනය කරන්නට ඕනේ. ඉතින් අපේ රජය අපි දුම්රියට කෝටි 1350ක් වෙන් කරලා තියෙනවා දුම්රිය මාර්ග දියුණු කරන්න. කොළඹ අවට තියෙන දුම්රිය මාර්ගත් මාතරින්ල කතරගමට තියෙන ඒ දුම්රිය මාර්ගවලට මුදල් වෙන් කරලා තියෙනවා. මේ අය වෙන් කරලා තියෙනවා. ඊට අමතරව අපි තවත් මුදල් වෙන් කරලා තියෙනවා. අපි සනීප ආරක්ෂ පහසුකම් වලට මුදල් වෙන් කරලා තියෙනවා. අර මම කිව්වා වගේ අපි සම්මන්ත්‍රණ ශාලාවල් හැදුවා. මුදල් ඇමතිතුමා මේකේ කතාව කියනකොට කිව්වා. අපි ක්‍රීඩාංගන හැදුවා, අධිවේගී මාර්ග හැදුවා, අපි ඒ ඒ වගේම ගුවන් තොටුපළවල් හැදුවා, වරායන් හැදුවා. නමුත් අපිට අමතක වුණා මුලසුන සිටින මන්ත්‍රීනිය හම්බන්තොටම වැසිකිළියක් නැති පවුල් 15000ක් හිටියා. මේ රටේ වැසිකිළියක් නැති පවුල් 220000ක් ඉන්නවා. අපිට ඒ අයව අමතක වුණා. එනිසා මේ අයවෙන් අපි කෝටි 100ක් වෙන් කරලා තිනවා. විශේෂයෙන්ම පොදු ප්‍රවාහනයට සම්බන්ධ සනීප ආරක්ෂක කටයුතු දියුණු කරන්නට අපි ගත්තොත් දුම්රිය පොළවල් ගත්තොත් ඒ දුම්රිය පොළවල් වල කාන්තාවක නම් වැසිකිළියකට යන්නම බෑ. ඉතින් අපි රණතුංග ඇමතිතුමා එක්ක කතා කරලා, ඒ වගේම නියෝජ්‍ය ඇමතිතුමා අශෝක අබේසිංහ එක්ක කතා කරලා අපි කිව්වා මේ අපි දියුණු කරන්නට ඕනේ කියලා. මේ පසුගිය සතියේ මට වාර්තාවක් ලැබුණාම කිව්වා ප්‍රධාන දුම්රිය පොළවල් 35ක් තියෙනවා කියලා මේ රටේ. ඒව හැම එකටම අපි අලුත් වැසිකිළි පද්ධති නවීන ඒවා හදලා දෙනවා. මේ හුඟක් වෙලාවට සල්ලි තියෙන මිනිස්සු කතා කරනකොට ඒ අය ඔක්කොම නවීන පහසුකම් දාගන්නවා. නැති බැරි මිනිස්සු ගැන කතා කරනකොට අපි හිතන්නේ මේ 1970 හරි 80 තිබුණ ඒවා කරන්න පුළුවන් කියලා. එහෙම නෙමෙයි ඇමතිතුමනි, නවීනතම වැසිකිළි පද්ධති තමයි ඕල හදන්න ඕනේ. ඒ වගේ ඩිපෝල් තියෙනවා. ඩිපෝවල් ලොකු ඒවා මට ආරංචි 61ක් තියෙනවා කියලා. මේ 61ේම මේ සනීප ආරක්ෂ පහසුකම් අපි හදන්නට අවශ්‍යමයි. ඒ වගේම විශේෂයෙන්ම දුම්රිය දියුණු කරනවා වගේ බස් සේවාවත් දියුණු කරන්නට ඕනේ. දැන් මම දන්නවා ජනාධිපතිතුමා විශේෂයෙන්ම නුවර
ප්‍රදේශයේ
ජනාධිපතිතුමා පොඩි පයිලට් ප්‍රොජෙක්ට් එකක් කළා. නුවර ප්‍රදේශයේ සහසර කියලා පයිලට් ප්‍රොජෙක්ට් එකක් කරලා තියෙනවා නුවර ප්‍රදේශයේ. මේ ප්‍රමේයකින් කරලා තියෙන්නේ ඒ කියන්නේ අපි දැන් පාර දිහා බැලුවත් පාරේ යනකොට ලොකු අවධානමක් තියෙනවා. එක බස් එකක් තරඟ කරනවා, තව බස් එකක් එක්ක මගියෙක්ව දාගෙන යන්න තරඟ කරනවා. ඒ නිසා හුඟකට රිය අනතුරු වෙනවා, ජීවිත නැති වෙනවා. ඒ වගේ ලොකු කලබලයක් ඇති වෙලා තියෙනවා. පහසුවක් නැහැ. ගමන් කරන අයට පහසුවක් නැහැ. ඉතින් මේ සහසර ක්‍රමවේදයෙන් කරන්නේ මේ ඔක්කොමලව හවුල් කරගෙන ළංගමත් හවුල් කර වෙන්න පුළුවන්, රජයත් හවුල් වෙන්න පුළුවන්, පුද්ගලික අංශයත් හවුල් වෙන්න පුළුවන්. GPS තාක්ෂණය භාවිතා කරලා කාලසටහන් හදලා කලට වෙලාවට යන, ඒ වගේම මොබයිල් ඇප් එකක් තියෙනවනම් මගේ මොබයිල් ෆෝන් එකෙන් මට දැනගන්නට පුළුවන් හරියට කීයටද මේ යන බස් එක, මේ මම යන තැනට කීයටද එන්නේ බස් එක, ඊළඟ බස් එක එන්නේ කීයටද කියලා මේ ප්‍රොජෙක්ට් එක පයිලට් එකක් හැටියට කරලා ඒකේ අඩුපාඩු දැන් දැනගෙන තියෙනවා. එතකොට අපි මේක කරන්න, මේක මං හිතන්නේ බස්නාහිර පළාතේ අපි ව්‍යාප්ත කරන්න අවශ්‍යයි මේ අදහස, මේ සහසර අදහස. පුද්ගලික අංශයේ බස් රථ සේවකයන්ට රැකියා සුරක්ෂිතය තහවුරු වෙනවා. අද පුද්ගලිකාංශයේ සේවකයන්ට බස්වල වැඩ කරන අයට EPF ETF වගේ ඒවා නැහැ. ඒක අපිට තහවුරු කරන්න පුළුවන් මේක හරහා. උග තරඟ කරන්න අවශ්‍ය නැහැ. මේකට ගෙවීම කරන්නේ දුවන කිලෝමීටර් ගණන 90යි. එතකොට ක්‍රමවේදයකට මේක සිදු වෙන්නේ. ඒ නිසා මේ මධ්‍යමහා බස්නාහිර පළාත් තුලත් පෙර ගෙවුම් කාඩ් පොත් ක්‍රමයක් හඳුන්වා දීලා GPS තාක්ෂණය යොදා ගනිමින් ඊළඟ බස් රථය හා බස් රථ කාලසටහන් පිළිබඳව තොරතුරු බස් මගීන් වෙත ජංගම උපයෝජන මොබයිල් ඇප් එකේ මගීන් ඉදිරියේදී ලබා ගන්නත් අපි කටයුතු කරගෙන යනවා. ඉතින් අපිට සැලැස්මක් තියෙනවා. මම දන්නවා අපිට ඇමති කෙනෙක් ඉන්නවා, විශාල දර්ශනයක් තියෙන ඇමති කෙනෙක්. මේ රටේ අපි කතා කරන්න ඕනේ පොදු ප්‍රවාහනය ගැන, පොදු ජනතාවට අවශ්‍ය පොදු ප්‍රවාහනය. පොදු ප්‍රවාහනේ දියුණු කරන්නට ඕනේ.
ගරු ඇමතුමායි කාලේ.
පසුගිය රජයත් අපිත් හුඟක් වෙලාවට යොමු වුණේ අධිවේගී මාර්ග හදන්න. නමුත් මම කරන ඉල්ලීම ඇවිල්ලා වැඩියෙන් පොදු ප්‍රවාහනයට අපි ආයෝජනය කරන්නට ඕනේ. එතකොට තමයි මේ රටේ පොදු ජනතාවට වැඩියෙන්ම වාසියක් ලැබෙන්නේ. ලබා දුන්න කාලය ගැන ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු නිහාල් ගලප්පති මන්ත්‍රීතුමා.
ඉසුතී ඇමතුමාලා ප්‍රවාහන මාධ්‍ය අපි විශ්වාස කරනවා තුනක් තියෙනවා කියලා ප්‍රධාන වශයෙන් ගුවන් එවැගේම මුහුදු සහ ගොඩබිම ගුවන් යානා නැව් සහ දුම්රිය සහ බස් මෙන්න මේ ප්‍රවාහන මාධ්‍ය වලින් අපි විශ්වාස කරනවා ගුවන් සහ මුහුදු යාත්‍රා ඒ කියන්නේ නැව් වලින් කරන ප්‍රවාහණයෙන් ගැටලුවකින් තොරව ලාභ ලබන්න හැකියාව තියෙනවා කියන එක අපට පැහැදිලි. නමුත් මේ සේවා වලින් මේ 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 ප්‍රවාහන සේවා වලින් පොදු ප්‍රවාහන සේවයේ වෙච්ච බස් සහ ඒ වගේම දුම්රිය ඒ සේවා වලින් ලාභ ලැබීම යම් ආකාරකින් ගැටලුවක්. මොකද ලෝකේ අපි දන්න විදිහට පොදු ප්‍රවාහන සේවය කොහේවත් ලාභ ලබන ආයතන බාටපත් වෙලා නැහැ. සේවන් බාටපත් වෙලා නැහැ. මොකද ඒක සුබ සාධන සේවයක් ද තමයි පවත්ගෙන යන්නේ. කොහොමනවත් අපි විශ්වාස කරනවා තමුන්නාන්සලා දෙපිරිසකම මෙතෙක් කල් අපි මොන අඩුපාඩුව පෙන්ලා දීලා විවේචනය කරලා කතා කරත් ඒව නිවැරදි කිරීමට උත්සාහ ගත්තත් ඒව හරියට ගඟට කපාපු ඉනි වගේ කියන එකයි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා හරියට මේක අවුරුදු 46ක් පුරාම ඒ කරපු විවේචන වලින් තමුන්නාසල හැදුණු නම් අද මේ රට මෙතෙන්ට පත් වෙන්නේ නැහැ කියන එකයි අපි විශ්වාස කරන්නේ. ඒක නිසා තමුන්නාසල ඒ තුලින් නිවැරදි වෙන්නේත් නැහැ. ඒ වගේම තමුන්නාසලා වැරදි හදාගන්නෙත් නැහැ. අර බලුවල්ගේ උණුපුරුක ඇමතුමාලා සතියක් ඒ වගේම මාස 7ක් අවුරුදු 7ක් දාලා තිබුණත් ඒකේ කෙලින් වෙන්නේ නැහනේ. ඒ වගේම තමයි තමුන්නාසලගේ පිළිවෙතත් තාත්තල පුතාලා සීයලා තාත්තල අම්මලා පාලන බලය කරගෙන ගිහිල්ලා දැන් බාර දීලා තියෙන වර්තමාන පුතාලට දූලට මුණුපුරාලට මිනිපිරිලට ඒ අයත් ඒ විදිහටම එමෙතුමාලා තමන්ගේ අර සීයලා ආච්චිලා තාත්තල අම්මලා කරපු වැඩේම අතීතේ ආවර්ජනය කරගන්නේ අතීතේට ආවඩමින් ආශිර්වාද කරමින් ඒ වැඩ කටයුත්තම ඉස්සරහට ගෙනියනවා. ඒ නිසා අපි විශ්වාස කරන කවදාකවත් වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා නිහතමානීව තමන්ගේ අඩුපාඩුවන් හදාගෙන අපේ ප්‍රවාහන සේවයත් අනෙකුත් ජාති කාර්යවියනුත් ඉෂ්ට කරන්න මැදිහත් වෙන්නේ නැහැ කියන එකයි අපේ විශ්වාසය. ඒ නිසා අපි දන්නවා මේ පොදු ප්‍රවාහන සේවය තමුන්නාන්සල භාවිතා කරන හරි අඩුයි. ඒ කියන්නේ විශේෂයෙන් මේ රටේ ඉන්න මැති අමතිවරු මං හිතන්නේ අපි බොහෝ දුරට මන්තිවරු විදියට මේ පොදු ප්‍රවාහන සේවය වැඩියෙන්ම භාවිතා කරනවා. හැබැයි තමුන්නාන්සල භාවිතා කරන්නේ ඉතාමත්ම අහම්බවස්ථාක විතරයි. කියන්නේ මොන හරි අලුතෙන් ප්‍රවාහන පහසුකම් නැති ගම්මානයකට පාරවල් හදලා අලුතෙන් බස් එකක් දාන්න මැදිහත් වුණාන් පස්සේදී එදාට තමුන්නාන්සලා අර ලීටරේට පෙට්‍රල් ලීටරේට කිලෝමීටර් 3-4ක් දුවන මහා දෙවන්තර ලදරන් වගේ වාහන වලින් ඇවිල්ලා ජනාධිපතිතුමාලා අගමැතිතුමාලා ඇමතිවරු මන්ත්‍රීවරු මේ හැම කෙනෙක්ම ගොඩ බහිනවා. ගොඩ බහලා මොකද කරන්නේ? අර දෙවියෝ දේවතාවියෝ ඒ දෙවියෝ දේවතාවුන්ගේ පැටවු ටික ඇස් දල්වාගෙන බලාගෙන ඉඳෙද්දී කපුව සහ කපුවන්ගේ අනුගාමිකයෝ නගිනව අර අලුතෙන් දාන බස් එකේ නැගලා ගිහිල්ලා රවුමක් ගිහිල්ලා ආපහු එනවා. ඇවිල්ලා ඊට පස්සේදී අර ජනතාවට තටාබයි චෙරියෝ කියලා නැවතවතාවක් අර ලදරන් වාහනවල කිලෝමීටර් 2-3 දුවන පෙට්‍රල් ලීටරයට ඒකේ නැගිලා දූලිය උස්සගෙන යන්න. මේක තමයි තමුන්නාසල කරන වැඩේ ජනතාවගේ අනුකම්පාව දිනා ගන්න. ඒ නිසා මැතුමනි අපි තමුන්නාසලට කියන්න ඕන ඇත්තෙන්ම මේ වැඩේ තමයි වසර 46ක් පුරාම තමුන්නාන්සලා කරලා ජනතාව රැවටීමටපත් කරේ. ඒ නිසා මම දැක්කර අපේ රාජ්‍යතුමා කිව්වා බදු වැඩි කරාම ත්‍රියානුතුරු අඩු වෙනවා කියලා. රාජ්‍යමතුමා කිව්වා මම විශ්වාස කරන්නේ නැහැ ඒක මිත්‍යාවක් ඒක ඇයි මේ රියන්තුරු වැඩි වෙන්නේ පාරවල් කාපට් කරපු නිසාද එහෙම නැත්නම් වේගෙන් රිය ධාවනය කරන නිසාද නැත්නම් නින්දයන් නිසාද රියදුරන්ට නැත්නම් නොසලකිල්ල නිසාද එවැගේම ටැපික් මහත්තුරු හැංගිලා බලන් නිසාද මේවත් යම් ආකාරවලින් ගමතුරුනි බලපානවා රියන්තුරු වලට නමුත් අපි විශ්වාස කරනවා මේ සියල්ලන්ට වඩා අද මේ වසර 41 පුරාම තමුන්නාන්සල ගලපු රාජ්‍ය පාලනයේ ආනුසංශයෙන් ආනිභාවයෙන් අද මේ රටේ බහුතරය ජනතාව එක දිනකට ලබන ආදායම ඩොලර් දෙකට වඩා අඩුයි. ඒක මේ රටේ අගමැතිවරයා පිළියරන් තියෙනවා. ඒ නිසා අද මිනිස්සු ජීවත් වෙන්න මහා දෙවන්ත අරගලයක් කරනවා. සටනක් කරනවා. උදේ පාන්දර රියදුරු මහත්තය වේවා ගොවිය වේවා කම්කරු වේවා උදේ පාන්දර හාමිනේ හදලා දෙන එක කහට එක නැත්තම් වතුර එක බීලා තමයි මහමගට බහින්නේ ඒ ඩ්‍රයිවර් මහත්තයා. ඊපස්සේ බිරිඳ දෙනම ලිස්ට් එකක් අම්මගේ තාත්තගේ අසල්වැසියගේ දූ දරුවන්ගේ මෙන්න මේ අවස්ථා ටික ඉෂ්ට කරගෙන ඔයා එන්න ඕන. මිනිහගේ ඔළුව මඤ්ඤං එනවා. මඤ්ඤං වෙලා තමයි ඊට පස්සේ කර දෙන්නේ මේ ටාගට් එක ඉෂ්ට කරන්න යනවා. බස් මුදලාලි ළඟට ගියන් පස්සේ බත් මුදලාලි දෙනෝ ටාගට් එකක් අනිවාර්යෙන්ම උඹ අද මෙන්න මේ දවස් ඇතුළත මෙන්න මේ ටාගට් එක මෙන්න මේ ඉලක්කය සම්පූර්ණ කරන්න ඕන. ඊට පස්සේදී කොන්දොස්තර මහත්තයාගේ නැගලා යනවා පාරේ. යනකොට ඉතින් මිනිස්සුන්ට චාරයක් නැහැ. ඇයි ඔළුවේ ටාගට් එක තියෙන ඕනේ ජීවත් වෙන්න ඕන. පස්සේ මිනිස්සු මරාගෙන කපාගෙන කොටාගෙන යට කරගෙන මං කියන්නේ ත්‍රිවිල් කරුවත් එහෙමයි. එහෙම යනවා. මේ යන්න වෙලා තියෙනවා. නැත්තම් ජීවත් වෙන්න අමාරුයි. ඒ නිසා තමයි මම විශ්වාස කරන්නේ මෙන්න මේ ඔළුව මඤ්ඤං වෙලා කරන මේ ආර්ථික අරගලයට මැදිහත් වෙලා ජීවත් වෙන්න කරන යුතුයකම් අයුතුයකම් ඉෂ්ට කරන්න කරන මේ අරගලයේ තමයි මම විශ්වාස කරනවා මේ රියානුතුරු වලට ප්‍රධාන හේතුලා තියෙන අනිත්‍යවත් අතුරු වශයෙන් බලපානයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අන් ත්‍රිවිල්ලයක් වුණත් ඒ ත්‍රිවිල්ලේ අපට දැන් අපි නැගලා යනකොට ත්‍රිවිල්ලේ අපට පේනවා දැන් එහෙන් දාලා වෙට්ටු දාලා මෙහෙන් දාලා යනවා. මග බයින් නිතනම ඉතුරුනි. මග බයින් නිතනවා. නාත්තපංගි නිතනවා. නමුත් ඇයි ඒ කරන්නේ එහෙම? එයා උත්සාහ කරන්නේ එයා ඉක්මනින්ම කොහොම හරි ගිහිල්ලා ඊළඟ අවස්ථාව ගන්න තමයි එයා එන්නේ. නැත්තම් එයාට දවසේ හම්බෙන්න ගන්න මදි. මෙන්න මේවා තමයි අපි විශ්වාස කරනවා මේ රියන්තුරු වලට බරපතල විදියටම බලපාලා තියෙන්නේ. මෙරියන්තුරු වැඩි වෙන්න. ඒ නිසා මෙරටේ පාලක විශ්වාස කරනවා මහා දයන්ත විදියට මිනිසුන්ගේ ජීවිත විනාශ කරලා තියෙනවා. ඒ නිසා සුක්කාන මතර ගත්තයන් පස්සේදී එක පැත්තකින් මිනිසු ජීවත් වෙන්න මිනිස්සු මරන්න සිද්ධලා තියෙනවා යට කරලා හරි එහෙම නැත්නම් හප්පලා හරි. මේක තමයි අපේ රටේ තියෙන දුගී භවයේ දුෂ්චක්‍ර කියන එකයි මා විශ්වාස කරන්නේ. ඒ වගේම අවධානය යොමු කරන්න ඕන දැන් ලංගම දැන් මේ රටේ අපේ ප්‍රවාහන සේවේ දැන් බන් තමුන්නාන්සලා පළවෙනි එක තමයි හයෙන් පස්සේ මට මතක අමරවීර අමාත්‍යලත් මේ සම්බන්ධයෙන් පැහැදිලි කරා. හයෙන් පස්සේ ලංගම හෝ පුජ්ජලික බස් කොහොමවත් ගම්බද ප්‍රදේශවලට යන්නේ නැහැ. ලංගම බස් යන්නේත් නැහැ. ඒ වගේම පුජ්ජලික බස් යන්නේත් නැහැ. ඒ නිසා බස් හෝල්තොල ප්‍රධාන බස් නැවතුම්වල මිනිස්සු රෑ 10 12 වෙනකන් රස්සියාදු ගහනවා. ඒ නිසා මේකට අද වෙනතුරුත් වසර 46ක් ගිහිල්ලත් 77 ඒ විවෘත ආර්ථික ප්‍රතිපත්තියෙන් පස්සේ අදත් මේ තත්ත්වය වැඩි වෙලා තියෙනවා වර්ධනලා තියෙනවා. මිනිස්සු මහමග රස්සියාදු ගහනවා. ඒ වගේම රාජ්‍ය උත්සවවලට මේ වසර 41 පුරාම තම උන්නාන්සලා ආණ්ඩු වලට පත් වෙන හැම අවස්ථාවකදීම රාජ්‍ය උත්සවවලට ජනතාවගේ අවස්ථාවෙන් සලකන්නේ නැතුව නොමිලේ බස් දාගෙන ප්‍රවාහන කඩුව සිද්ධ කරගන්නවා. සත පහක්වත් ගෙවන්නේ නැහැ. මේක නිසා අද ලංගම කඩාගෙන වැටිලා බිඳ වැටිලා විනාශලා තියෙනවා. මට මතකයි පහුගිය වකවානුවේ ඒ ලංගම සේවය කරපු ඇමතිවරුනි ඒ රියදුරෝ විශ්‍රාම ගියන් පස්සේදී කොන්දොස්තර මහතුළු විශ්‍රාම ගියන් පස්සේදී ඒගොල්ලන්ගේ පාර්තෝසික ගෙවා ගන්න විදියක් නැතුව ඒවා ගොඩ ගැහිලා තිබුණා. මිනිස්සු 15ක් 20ක් සියදිවි හානි කරගත්තා. මේවට කිසිම ආකාරයක උත්තරයක් අදත් නැහැ. මේක මේ විදිහටම වර්තමාන ආණ්ඩුව තුලත් සිද්ධ වෙනවා. අර දවස් 52 තුල වුණත් නැවත වතාවක් ඒ පරණ අතීත කැත වැඩේම කරා කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අනිත්‍යක තමයි නුසුසු අය වක්කීම් වල පත් කිරීම. බලයටපත් වෙනන් පස්සේ කොන්දරස් ගොල්දොස්තර මහත්තුරු පත් කරනවා ඩිපෝ අධිකාරිවරුන් බවට ඩිපෝ අධිකාරිවරුන් බවට පත්ල හිටපු කට්ටිය පත් කරනවා කොන්දස මහත්තුරු බවට. ඒ නිසා කිසිම සුසුකමක් නැති හැකියාවක් නැති පරිචියක් නැති අය මේ විදිහට මේ ආයතන පත් කිරීම නිසා මේ ආයතන විනාශනය කඩා වැටෙනවා. අදත් ඒ විදිහට මේක කරගෙන යනවා. ඒ වගේම ඉඩකඩ තියෙන තිබියදී බස් මගින් බස් රථවල ගෙනියන්නේ බස් කොන්දොස්තර මහත්තුරු සහ බස් විදුරු මහත්තුරු. ඉඩකඩ තිබියදී අයියේ ඒක අපත කාලසටහන තියෙන නිසා මග ගන්නෙ නෑ. අනිත් අර පුජ්ජලික බස් එකට තමන්ගේ ටාගට් එක පුරවන්න බැරි වෙයි කියලා ඒ ලංගම් බස් ඉඩකඩ තියෙද්දී යනව බස් එක ගහගෙන මිනිස්සු එක්ක යන්නේ. මෙන්න මේවා දිගින් දිගටම සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අර්සුකෝභෝගී බස්වල හිටගෙන ගියත් එමෙතුමාලා අර්සුකෝභෝගී බස්වල හිටගෙන ගියත් ගාස්තු එකමාරක් ගන්නවා. කල්පනා කර බලන්න. එතකොට තමයි අර සුකෝභෝගී බව ඇඟට දැනෙන්නේ එකමාරක් ගන්නකොට. මේවා අපි කතා බහ කරලා කිව්ව එමෙතුරුන්ට. නමුත් අද වෙනතුරුත් මේක විනාස කරලා නැහැ. හිටගෙන ගියත් අර්ධ සුකෝභෝගී ඒ බස්වල ගාස්තුයෙන් තහමාරක් ගන්නවා. ඒ වගේම බස්වල ගුණාත්මක භාවය බරපතල විදියට පිරීලා තියෙද්දි බස් රථ ධාවනයේ යොදවනවා. සමහර බස්වල සීට් කැඩිලා යන්න බෑ. ටයර් වල හුලං ගිහිල්ලා මේ අනිත් ටයරකේ හුලං ගහගෙන එහෙම යනවා. ගර්හිතයි බස් ඒත් කරපු දේ මේ අද ලංගමඩ ගිහිපු කලයකින් පේනවා. ඒත් ඒවා යොදවනවා. ඒ වයින් තමුන්නාන්ත බලාපොරොත්තු වෙච්ච ටාගට් එක ඉෂ්ට කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රයිවට් බස් වල පළමු ගමනාන්තය දක්වාම අයකර ගැනීමට පසු අපි දකිනවා ගමන ආරම්භය ආසන්නර විට අනෙක් අය ගැනීම අනිවාර්යම කරනවා. දැන් මාතර තිස්ස මහරහන් බස් එකට ඇමතිතුරුනි ගන්නෙ නෑ තංගල්ල ගන්නෙ නෑ දික්වැල්ල ගන්නෙ නෑ තිස්ස මහරහන්ට පුරව ගන්නවා. පුරවගෙන ඉවර වෙලා ඊට පස්සේ බස් එකේ හිටගෙන එක්ක යනවා තංගල්ලට බෙලියත්තට තමත් ඒ වගේ මෙහා ගමනාන්තරයේ එක්කගෙන යනවා. මේ කොයිතරම් කතා බහ කරත් ඒගොල්ලෝ කියන්නේ මේ ප්‍රවාහන අධිකාරියේ එහෙම නැත්නම් ජාතික අමතර ගමන කොමිෂන් එක අපිට කියලා තියෙන්නේ මෙහෙමයි කියලා. මේවා නිවැරදි වෙන්න ඕන නිවැරදි වෙන්නේ නැහැ මේවා. ඒ වගේම අතිසුකෝභෝගී බස්වල මං උදෙත් මේ අමතර යවදාන්ට යොමු කරා. ආරම්භයේ ගමනාන්තර දක්වාම අය කිරීම අතරමඟදී නැග්ගත් දැන් කතරගම ඉඳලා ගන්නවා කොළඹට රුපියල් 860ක් ගන්නවා. මේ 860 තංගල්ලේදී තංගල්ලෙන් නැග්ගත් මේ 860 ගන්නවා. මම මේක මෙතුමට පැහැදිලි කරලා කිව්වා. අපි ඇහුවට පස්සේදී කොන්දොස්තර මහත්තයෙක් එයා කියනවා මේක ජාතික ගමනාගමන කොමිෂන් එකේ ප්‍රතිපත්තියක් මෙන්න නම්බර් එක අහලා බලන්න කියලා. මෙම தත්ත්වය ඒක නිසා මේ සම්බන්ධයෙන් අපි විශ්වාස කරනවා අඩු ගන්න නිවැරදි කරන්න තමුන්නාන්සලා උත්සාහ ගනී කියලා. ඒ වගේම මම අවධානය යොමු කරන්න ඕන දැන් මේ හම්බන්තොට වරායගෙන බොහෝ අය දෙපැත්තම කතා බහ කරා. අපි මේක දිගින් දිගටම කතා බහ කරලා කිව්වා මේ හම්බන්තොට වරාය ආරම්භ කරන කාලේ ඔය කතා කරන මහත්තුරු දෙගොල්ලම කිසිම අවධානයක් යොමු කරේ නැහැ. ඒක නිසා මේක ජාතික වස්තුවක් මේක මුළු රටේම ණය ගොඩෙන් තිබිච්ච අවස්ථාවක්. ඒ නිසා අපි අපේ පැත්තෙන් කිව්වා මේක වටිනාකම භෞතික ආර්ථික සංස්කෘතික දේශපාලනික හැම වටිනාකමක් අපි පැහැදිලි කරලා කිව්වා. මේ මහා සම්පත අපි චීනෙන් හැදුවා තමයි ණය අරගෙන
තව විනාඩි දෙක කාලයක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා.
අරගෙන මේක වැඩි දියුණු කරලා අපේ එකක් විදියට පවත්වා ගන්න කියලා කොච්චර කිව්වත් තමුන්නාන්සලා එහෙම කරේ නැහැ. තමුන්නාන්ත බලපත්ලා කිව්වේ නැව් වෙන්නේ නැති වරාය නැව් වෙන වරාය පාටපත් කරන ජාත්‍යන්තර මොකද්ද කරේ? ඒක ඊට පස්සේ කරපු දේ විකුණා. මේක තමයි කරන්නේ. ගුවන් තොටුපළ ඒත් එහෙමයි. මත්තල ඒත් තයාරගෙන හැදුවා. නමුත් ඒක සුදුවලි පාටපත් වුණා. තමුන්නාන්තල කිව්වනේ අපි ආපුව මම මේක හීත්‍රෝ නැත්තම් පුකෝකා මේ ගුවන් තොටුපළ පාටපත් කරනවා විනාඩිය විනාඩිය ගුවන් යාන බස්සර ගොන්තර බල බාට පත් කරනවා කියලා මොකද කරේ මේක විකුණා ඉතින් මෙහෙමනම් තුමනි වැඩක් නැහැනේ තමුන්නාන්සල මේවා හදන එකේ ණය ආරං හදනවා වාත් ගන්නේ නැහැ මගදී විකුණන දානවා වත්ත බද්දර දීලා ඇස්සට දත නියමනවා මේකද ප්‍රතිපත්ති වෙලා තියෙන්නේ තමුන්නාන්සලගේ ජානවල තියෙන එක්සත් ජාතික පක්ෂේ විකිනිල්ල වෙන මොකක්වත් නෙවී අපේ සම්පත් අපට අහිමි කරලා අතීතෙම මේ දක්වාම දෙගොල්ලම ඒ නිසා තමයි නලින් බණ්ඩාර තාවිනාටි කතා කරනවා නලින් බණ්ඩාර ඇමතුමා කිව්වා රාජන්තුමා කිව්වා මේ සිමින්ති කර්මාන් ශාලාවක් තෙල් පිරිපාදුවක් මහා දෙවන්ත බිලියන ගණන් ආයෝජන කියලා මම අහනවා කර නියෝජ්‍ය ඇමතුමනි ඇමතුමාලගේ මම අහනවා ඇයි දෙවියනේ අපට තිබුණා නේද සිමින්ති කර්මාන් ශාලා තුනක් ගංගසන්තුරේ උත්තලම ඒ වගේම සිමින් සකස් කරන බෑග් කරන කර්මාන් ශාලාව ගාල්ලේ දැන් අපට ඒව හිමිද අපිව පවත්වාගෙන යනවද ඉතින් අපි මේ ඇයි තවත් පිටටින් අරන් ඇවිල්ලා මෙහෙ ආරම්භ කරලා ඒ සල්ලි අපිට ලැබෙන්නේ අපි ආයෝජන කීකිය කෑ ගහනවා අපි බලන්න ඕන ආයෝජන විතරක් නෙවී ඒවා ලැබෙන ප්‍රතිලාභ ලැබෙනවද අපට
දැන් අවසන් කරන ගරු මන්ත්‍රීතුමා
අනුන්වාසලා හැමදාමත් කරේ අර වත්ත බද්දර දීලා ඇත්ත දත නියෝන එක සහ ගඟෙන් වතුර බීලා මූතට ආවටන එක මේ ප්‍රතිපත්තිය කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා අපි තම උන්නාන්සලට අවසාන වශයෙන් කියනවා මෙන්න මේ ප්‍රතිපත්තිය අවසන් කරගන්න අකුලගන්න තම උන්නාන්සල ඉන්න කාලය තුල රටේ ජනතාවට එවැගේ රටේ ආර්ථිකයට අඩුපාඩුකම් වැඩි හදාගෙන යහපතක් කරන්න මැදිහත් වෙන්නේ කියන ඉල්ලීම කරන ගමන් මම ඉල්ලීමක් කරන මේ මොහොතේ අපේ
ඔව් දැන් අවසන් කරන ගරු මන්ත්‍රීතුමා
කළමනාකරණ සහකාර තනතුරු වලට ඉන්ටර්වයුව කරලා තියෙනවා වරායේ මෙන්න මේ අය බඳවා ගැනීම ඉතාමත්ම ඉක්මනින් කරන්නයි කියලා මං කාරණේ පිළිමත් අමුන්නාසකින් කරනවා
බොහොම ස්තුතියි ඊළඟට ගරු වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා
ස්තුතියි
සභාපතිතුමා තුරේ රාජසිංහ මන්ත්‍රීතුමා මූලාසනයේට
Please continue.
சபாபத்துமணி தலைவர்களே நன்றி மே சுலுவா மத்திய பரிமாண அபனயன கருவங்கே பிரச்சனையத் நெவுகத கரன்னன்கே பிரச்சனையத் மம கமதி பல்முவேம இதிரிபத் கரன் நெவுகத கரன்னன்ம அபனயன கருவன் பவடத பத்து விட සුළුවා මධ්‍ය පරිමාණ අපනයන කරුවන්ගේ අපනයන අවස්ථාවන් ක්‍රමානුකූලව නැවගත කරන්නන් විසින් ගිලගන්න. මේක තමයි දකින්ට ලැබී තිබෙන ප්‍රපංචය පසුගිය කාලි. මේ තත්ත්වය තේරුම්ගෙන 1970 කළුගල් ඇමතුමා නාවක කටයුතු ඇමතුමා ඇටියට ඉන්න වෙලාවේ රෙකුලාසි පැනවීමක් කරා. ඒ රෙකුලාසින් කියන්නේ නැවගත කරන්නන්ට අපනයන කරුවන් වෙන්නට බැරිය. නැවගත කරන්නන් අපනයනය කරුවන් වීම තුළින් ඇතිවෙන්න පුළුවන් ඒ අකටයුතුකම නැවගත කරන්නන්ට ඇතිවෙන්න වූ බලය නිසා අපනයන කරුවන්ට විශාල පහරක් වදිනවා එකෙන් කියන එක මේක ඇත්තටම වෙලා තියෙනවා. පෞගිය කාලේ හිටපු ඒ අපනයන කරුවන් කෙලින්ම අපනයන කරන මධ්‍ය පරමාණු සුළු පරිමාණ අපනයන කරුවන් එන්න අඩු වෙලා තියෙනවා. මේ අඩුවීම නිසා මේ අඩුවීම ඇති වෙන්න පටන් ගත්තේ 1977 ඉඳලා 1991 ඉඳලා. මොකද කළුගල්ල ඇමතුමා ඒ පනවල තිබුණු රෙකුලාසිය අවලංගල අලු විහාරයේ ඇමතුමා එතුමාගේ සද්ධාති පක්ෂයේ ආණ්ඩු කාලේ 1991 මාගාව තියෙන ඒ ගැසට් අතිවිශේෂ ගැසට් පත්‍ර දෙකම කළුගල්ල ඇමතුමා පනවපු ඒ අතිවිශේෂ ගැසට් පත්‍රයත් ඊට පස්සේ පරිච්ඡින්න කරපු 1991 අලුවියාරි අමතුමා පනවපු අතිවිශේෂක අසත් පත්‍රය. මේ කාරණය ගැන ඔබතුමාගේ මම නැවත අවධානය යොමු කරනවා. නැවගත කරන්නන් නැව් ඒජන්සි කරුවන් නැවතත් මේ අපනයනය තමන්ට නතු කර ගැනීමට ඔවුන්ට ලැබී තිබෙන අවස්ථාව වලකමින් මේ නැවගත කරන්නන්න අපනයන කරුවන් අතර තිබිය යුතු ඒ වෙන්කිරීම පවත්වාගෙන යෑමට නැවතත් අර කළුගල්ල ඇමතුමාගේ කාලයේ පැන වූ ඒ රෙකුලාසි නැවත පනවන්න කියලා. යතුරු ඔබතුමා දන්නවා මං ඔබතුමාට විරුද්ධව නෙවෙයි නඩුව දැම්මේ. ඉරිසල හිටි ඇමතුමාට විරුද්ධව පබ්ලික් ඉන්ටරෙස්ට් ලිටිගේෂන් එකක්. මේ සුළු පරිමාණ මධ්‍ය පරිමාණ නැව් ඒජන්සි කරුවන්ගේ බලය නැති වෙන විදියට මහා පරිමාණ නැව් ඒජන්සි කරුවන් මුළු නැව් ඒජන්සි ඒකාධිකාරයක් ඇති කිරීමට බයින් අප් කරගෙන යනවා. මිලදී ගැනීම් කරගෙන යනවා එක එක ඒජන්සිස්. දැන් මේ තත්ත්වය අපේ රටේ විතර නෙවෙයි ලෝකයේම අද කවුරුත් අධෛර්යමත් කරන තත්ත්වයක්. ඒ කියන්නේ අපිට වුණා තරංකාරීත්වය වැඩි කරන්න, ඒකාධිකාරය ඇති කරන්න නෙමෙයි. ඒ නිසා අපි ඉල්ලා තියෙනවා ඒ නඩුවෙන් රෙකුලාසි පනවන්න. ඒ රෙකුලාසි පැනවීම තුළින් මේ ඒකාධිකාරයක් ඇතිවීමේ තත්ත්වය වළක්වන්නේ කියලා. ඒකාධිකාරයන් බවට පත්වීම දැන් ලෝකයේ හැමතැනම මේ ආර්ථිකයකට වෙන්න පුළුවන් අයහපතක් ඇටියට සලකනවා. තරංකාරීත්වය නැති වී යනවා. දැන් ඔබ තුමාට පේනවා ඇති එක පැත්තකින් අපනයනකරුවන්ගේ අපනයන අවස්ථා ගිල ගන්නවා, තවත් පැත්තකින් සුළු නැව් ඒජන්සිකරුවන්ගේ ඒ පැවැත්ම ගිල ගන්නවා. මේ විදිහට මේ රටේ එක මහා විශාල කොම්පැනි පද්ධතියකට සියල්ලම යටත් වෙන තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා මම මේ වෙලාවේ සභාගත කරන්නත් හැන්සාද් දෙකට දාන්නත් කියලා මම ඉල්ලනවා මේ අතිවිශේෂ ගැසට් පත්‍රිකා තුන. මේ මම සඳහන් කරපු ඊළඟට මම කැමති කතා කරන්න මේ වරායේ මේ වරායේ අද ආදායම ගැන ආඩම්බරෙන් කියන්න පුළුවන් වෙලා තියෙනවා බිලියන 11 කියලා එක අවුරුද්දක ආදායම. නමුත් අපි අපිට ලැබෙන්න පුළුවන් ලොකුම ආදායම අපි අහිමි කරගෙන තියෙනවා කියන එකයි මගේ තීරු. වය දකුණු වරාය අද දකුණු වරාය CTI ද CTIC ද සමාගමකට දීලා තියෙනවා. එලිසබෙත් ජැටිය තවත් කොම්පැනියකට දීලා තියෙනවා. මොකද කොම්පැනිය සවුත් ගේට්වේ සමාගම. දැන් මේ සමාගම් වලට දීපු ඒ වයින් වරාය අධිකාරියට එන්නේ 15%යි. ඒ 15%ේ ආදායමෙන් තමයි දැන් මේ වරාය අධිකාරියේ ආදායම හා ලාභය ගොඩනැගෙන්නේ. ඉතින් මේ ඇත්තටම මේ දකුණු වරායත් මේ එලිසබෙත් පාලමත් දෙන වෙලාවේ ඉංජිනේරුවරුන්ගේ සංගමය කිව්වා මේ අපරාධය කරන්න එපා. මේක තමයි අපේ ආදායම් මාර්ගය. මේ ආදායම් මාර්ගයේ මේ විදියට අපි ගොඩනගා තිබුණු එකක් එලිසබෙත් ජැටියේ පාලම. එතකොට දකුණු වරාය CCTI සමාගම ගොඩනැගීමට හවුල් වූ එකක්. මේ හවුල් වූ ඒවායේ ඒ හවුල්කාරකම පාවිච්චි කරමින් ඒවායේ අයිතියත් ලාභයත් අපි අතර ගන්න අපි ක්‍රියා නොකිරීම අපේ රටට කරපු විශාල අවඩක් හැටියට මම සලකනවා. මේ අතර විජය කුමාර පාලම හරිදාවදන මහතාගේ සමාගමකට ඒ අතර ලබා දී තිබෙනවා. ඒ විජය කුමාර පාලමෙන් ලැබෙන ආදායමත් අපි අපිට අහිමි කරගෙන තිබෙනවා. ඊළඟට ජයබාලු පර්යන්තේ දැන් දිගු කිරීමක් යෝජනා කර තිබෙනවා. ඒ අතර ඒ දිගු කිරීම පිළිබඳව තවමත් සක්‍යතා වාර්තා ඇවිත් නැහැ. ඒ අතර ගැන්ට්‍රි දොඹකර තුනක් ගේන්න ඇනවුම් කර තිබෙනවාය නැත්නම් ඇනවුම් කරන්න යනවාය කියලා තියෙනවා. එහෙමනම් මේ ගැන්ට්‍රි දොඹකර මොනවටද?
තව විනාඩි තුනක් තියෙන්නේ.
මේ ජයබාලු පර්යන්තය අපිට තියෙන අධිකම ප්‍රධාන ආදායම් මාර්ගය. දැන් අපි මේ අපේ පර්යන්තේ බානවා මිලියන ගාණක් බාලු. දැන් අපේ ගියවර අපේ ගණන් බැලූ කල මිලියනයක් විතර බාලුම් අපිට අඩු වෙලා තියෙනවා. මේ මට ලැබුණු වාර්තා තොරතුරු. මම මේ කියන්නේ වරායේ ඉන්න සේවකයින්ගේ. එතකොට බැලුවාම අර CCTI CTIC වරාය දකුණු වරාය ඒ අය අලුතෙන් ඉතා අධි තාක්ෂණයක් තිබෙන යන්ත්‍ර සූත්‍ර ගෙනලා තියෙනවා. ඒ මගින් බහලුම් ගොඩ බෑම වඩාත් වේගෙන් කරනවා. ඒ අය වෙනදාට වඩා ලක්ෂ 16ක් බහලුම් ගොඩ බෑමකට ඔවුන්ට පුළුවන් වෙලා තියෙනවා. දැන් අපිට පේනවා එතන වැඩි වෙන ප්‍රමාණය අපට අඩු වෙලා තියෙනවා. ඉතින් මේ තත්වය අපි පාලනය නොකරොත් ජය බහලු පරයන්තය අපට අන්තිමට අත්හරින්න වෙයි. එය ඒ පාලමත් තවත් කාට හරි දෙන්න වෙයි. මේ විදිහට අපේ ප්‍රධාන ආදාය මාර්ග වරායේ අපට අහිමි වෙමින් තිබෙනවා. ඊළඟට මේ ඛනිජ තෙල් සංස්ථාවයි වරාය එකතු වෙලා වරායේ ටැංකි වගේක් හදාගෙන ඔයිල් බංකරින් කළා. ඒ ඔයිල් බංකරින් කරපු වැඩපිළිවෙල ඊට පස්සේ පවරන්න ගියා කොම්පැනියකට. ඒක වැලක්වුවා අපි නඩුවක් දාලා. ඒ නඩුවේදී කිව්වා තිබුණු හැටියට ඒ වායේ ව්‍යාපාර කරගෙන යන්න පුළුවන් කියලා. එතකොට අපේ ඛනිජ තෙල් සංස්ථාවයි වරාය එකතු වෙලා ඒ ගෙනිච්ච ඔයිල් බංකරින් වලින් මාසිකව මිලියන 50ක් 60ක් හම්බු වෙනවා ඩොලර් වලින්. ඉතින් නමුත් දැන් අද ඒ ටැංකි ටික බදු වෙලා තියෙන කොම්පැනියකට ඒ කොම්පැනිය ඔයිල් බංකරින් කරගෙන යනවා. ඉතින් ඒ මුළු ලාභයම යන්නේ ඒ කොම්පැනියට. තමුන්නාන්සේලාගේ ප්‍රතිපත්තියද මන් දන්නේ නැහැ මේක. ඒ කියන්නේ අපට ලැබෙන්න ඕන ආදායම කොම්පැනිකාරීන්ට පැවරී කොම්පැනිකාරීන්ට බාවා දීම. ඉතින් ඒක නම් තමුන්නාන්සේලාගේ දර්ශනය ප්‍රතිපත්තිය. ඒක මෙයාට කියන්න. ඒ වගේම මේ නිසා අපට අහිමි වෙන විශාල ආදායම අපට ලැබෙන්න පුළුවන් ක්‍රමයක් තමුන්නාන්සේලා හිතන්නේ දුප්පත් මිනිස්සුන්ගේ පහළ ආදායම් මිනිස්සුන්ගේ මැද ආදායම් මිනිස්සුන්ගේ මිරිකල ගන්න බදුවලින් තමුන්නාන්සේලා තව තවත් මේ බදු අය කිරීමද තමුන්නාන්සේලාගේ ආදායම් මාර්ගය ඇටියට එකම දර්ශනය. මගේ අවසාන කාරණය I'm finishing sir. ටී රණතුංග මෙයා තමයි හිටපු මානව සම්පත් අධ්‍යක්ෂක. මෙයාගේ අවුරුදු 60 පැනලා තියෙනවා දැන්. එයාගේ කාලය ඉවරයි ඒ වැඩ කරන. අපේ රණතුංග ඇමතුමා එයා ගැන වාර්තාවක් ඉදිරිපත් කළා තියෙන බවත් මම දැනගත්. ඔහුගේ අයහපත් ක්‍රියාකලාපයන් ගැන දූෂණ අයහපත් ක්‍රියාකලාපයන් ගැන දැන් මොහුව දාලා තියෙනවා අර ආර් සැපයුම්මාංශයට. ආර් සැපයුම්මාංශය ඔබතුමා දන්නවා වරායේ විශාල මධ්‍යස්ථානයක්. දැන් මේ අය වැඩියෙන් මිලදී අරගන්නවා සැපයුම්කරුවන්ගෙන් බාණ්ඩ. ඒ සැපයුම් බාණ්ඩ වලට කොමිස් මුදල් අරගෙන මේ අය තර කරන මේ විශාල අරමුදල අවසාන වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද අරමුදලට යොදා ගන්නවද කියන එකයි මට තියෙන සැකේ. ස්තුති.
දැන් ප්‍රගේ ගෞරව නසීර්
பிஸ்மில்லாஹிர் ரஹ்மானிர் ரஹீம். சபைகளினுடைய தலைவர் அவர்களே, இன்று போக்குவரத்து மற்றும் சிவில் விமான சேவைகள் அமைச்சு மற்றும் துறைமுகங்கள் கப்பல் அலுவல்கள் மற்றும் தெற்கு அபிவிருத்தி அமைச்சினூடாக இந்த 2019 ஆண்டிலே இந்த வரவு செலவு திட்டத்தில் எனக்கும் பேச கிடைச்சமைக்கு இந்த சந்தர்ப்பத்தில் நன்றிகளை தெரிவித்து என்னுடைய குறித்த நேரத்துக்கு நான் 2-3 விடயங்களை மாத்திரம் பேசிவிட்டு விடைபெறலாம் நினைக்கின்றேன். குறிப்பாக கௌரவ அமைச்சர் அர்ஜுன ரணதுங்க அவர்கள் அமைச்சர் அவர்களுக்கு ஒரு விடயத்தை நான் முன்வைக்கலாம் நினைக்கின்றேன். வடகிழக்கு மாகாணங்களில் உள்ளூர் விமான சேவையினை தரமுயர்த்தி அந்த சேவையினை வழங்க வேண்டும் என்று இந்த சந்தர்ப்பத்தில் கூறிக்கொள்ள விரும்பிக்கொள்கின்றேன். விமானம் மட்டும் பயணட கட்டட தொகையினை குறைக்க வேண்டிய தேவைகள் இருக்கின்றது. கிழக்கு மாகாணத்தில் வடகிழக்கு மாகாணத்தில் மட்டக்களப்பு யாழ்ப்பாணம் அம்பாறை திருகோணமலை போன்ற இடங்களை இறங்கு தரம் வாய்ந்த இடங்கள் இருக்கின்ற காரணத்தினால் கௌரவ அமைச்சர் அவர்களுக்கு நாங்கள் ஏற்கனவே பல தடவைகள் பேசியிருக்கின்றோம். இந்த முழுமை ஆளுமை மிக்க கௌரவ அமைச்சர் அவர்கள் இருக்கின்றார்கள். இதை செய்வார்கள் என்ற ஒரு நம்பிக்கையோடு அந்த மக்களுக்கு தேவையான சேவை என்று இந்த சந்தர்ப்பத்தில் கூறிக்கொள்ள விரும்புகிறேன். அந்த அண்மையில் நான் கொழும்பிலிருந்து ரத்மநாளாயிலிருந்து நான் மட்டக்களப்புக்கு சென்றபோது கிட்டத்தட்ட 35,000 ரூபாய் நிதிகளை என்னிடம் அந்த விமானத்தில் இறங்கி கிட்டத்தட்ட 45 நிமிடங்கள் மாத்திரம் நான் பயணித்தேன். 35,000 ரூபாயை பெறுகின்ற ஒரு இந்த நாட்டில் மற்ற ஏழை மக்களினுடைய மற்ற ஏனைய பயணிகளினுடைய பயணங்கள் எவ்வாறாக இருக்கும் என்று எனக்கு ஒரு எனக்குள்ளே யோசிக்கக்கூடிய ஒரு நிலைமை ஒன்றிருந்தது. தற்போது இந்த விமானத்துறையில் விமான சேவையினை செய்ய வேண்டும் என்று அதில் வடகிழக்கில் இருக்கின்ற இறங்கு பாதையினை நாங்கள் தரமுயர்த்த வேண்டிய தேவைகள் இருக்கின்றது. அதில் மட்டுமல்லாமல் வரிப்பணமாக தற்போது மக்களிடம் அறவிடுகின்ற பணம் ஆக கூடுதலாக வரியைத்தான் பெறுகின்றார். இந்த வரியை இல்லாமல் செய்தால் இந்த மக்களுக்கு இந்த பயணம் செய்வதற்கு மிக
கௌரவ உறுப்பினர்களே, உங்களுக்கு இன்னும் 2 நிமிடங்கள் இருக்கின்றது.
ஆகவே இதனை இந்த சேவையினை செய்து தருமாறு எங்களோட அர்ஜுன ரணதுங்க கௌரவ அமைச்சர் அவர்களோடு இந்த விடயத்தை நான் வேண்டுகோள் கொடுக்கின்றேன். அத்துடன் இந்த இது சம்பந்தமாக நாட்டினுடைய பிரதமர் ரணில் விக்ரமசிங்க அவர்களோடும் நாங்கள் இதை துறை சார்ந்த சுற்றுலா மற்றும் கைத்தொழில் துறை சார்ந்த தலைவராக இருக்கின்ற ஜௌஃபார் அவர்கள் கௌரவ அமைச்சர் பிரதமர் அவர்களுக்கு எத்தி வைத்திருக்கின்றார். குறிப்பாக நான் இந்த இடத்திலே கௌரவ அமைச்சர் எங்களுடைய கப்பல் துறை அமைச்சராக இருக்கின்ற எங்களுடைய சாகல ரட்நாயக்கா கௌரவ அமைச்சர் அவர்களுக்கு நான் நன்றிகளை தெரிவிக்க வேண்டும். ஏனென்றால் அண்மையில் நாங்கள் ஒலிவில் துறைமுகம் சம்பந்தமாக ஒலிவில் மக்களை அழைத்து நாங்கள் கௌரவ அமைச்சர் அவர்களினுடைய காரியாலயத்துக்கு சென்றபோது கௌரவ அமைச்சர் அவர்கள் அமைச்சினுடைய சேர்மனாக இருக்கின்ற அவர்களும் அதே போன்று செயலாளர் உட்பட இருக்கின்ற உயர் அதிகாரிகள் அழைத்து அந்த மக்களினுடைய நஷ்டஈடு சம்பந்தமாக பேசியிருந்தோம். அண்மையில் ஒரு அமைச்சர் அவர்கள் நேற்று கூட என்னிடம் உயர் அதிகாரிகள் சொன்னார்கள், அந்த மக்களினுடைய நஷ்டஈடுகள் இன்னும் 2-1 வாரத்தில் அந்த மக்களுக்கு வழங்குவதற்கு தயாராக இருக்கின்றது, அதனுடைய திகதியை தர வேண்டும் என்று என்னிடம் கேட்டபோது நான் ஒரு அமைச்சர் அவர்களுக்கு இந்த இடத்தில் நன்றிகளை தெரிவித்துக் கொண்டிருக்கின்றேன். அண்மையில்
நேரம் முடிந்துவிட்டது,
இருந்தாலும் ஒரு நிமிடம் மாத்திரம் இருந்தாலும் ஒலிவில் துறைமுகம் என்பது தற்போது இருக்கின்ற இந்த நாட்டிலே எல்லோருக்கும் தெரிந்த ஒரு விடயம். ஒலில் துறைமுகம் ஒன்று புதிதாக அமைக்கப்பட்டு எந்த ஒரு பிரயோஜனம் இல்லாமல் மீனவர்களுக்கும் இல்லை, அந்த ஹாபரை இயங்குகின்ற நடைமுறைப்படுத்துகின்ற ஒரு ஏழாமை தன்மையிலே இன்று அந்த திட்டம் வீணாகி போயிருக்கின்றது. கௌரவ அமைச்சர் அவர்கள் இந்த திட்டம் சம்பந்தமாக அதிகாரிகளை வைத்து அதனுடைய மீனவர்கள் வந்து மீன் பிடிப்பதற்கும் அந்த மக்களினுடைய காணிகள் இழக்கப்பட்ட ஒரு பாரிய பிரச்சனைகள் அவ்வாறாக இருக்கும் நிலையில் இதனை கவனத்தில் கௌரவ அமைச்சர் அவர்கள் இதை பார்க்க வேண்டும் என்று இந்த சந்தர்ப்பத்தில் நன்றிகளை தெரிவித்து விடைபெறுகின்றேன். நன்றி.
இலங்கட்ட கரு அருண்டிக்க பினாண்டு
கரு சபாபத்துமினி மே அவஸ்தா விதி மிம அமாத்தன் சதுக்கியம காரக சபா அவஸ்தா விதி விசேஷம தன்லபனு விசேஷ ஆரஞ்சியா விசேஷம் அது தினேதி ஸ்ரீலங்கா மகாபெங்குவ மங்குள்ளகேம சம்பந்தின் கரு சபாபத்துமினி அத்தனங்குட கத்த பிரதான கினிக் ஈயே பாந்திர பாட்ட வித்தர ஏ அதபாந்திர பாட்ட அதபாந்திர பாட்ட கொலம ஷங்கிலா அப்பார்ட்மெண்ட்ஸ் கிட்ட கீழா ஆரக்ஷகான்சே ஆய விசேஷம் சிஐடி கீழா பாந்திர பகமாட்ட வித்தர ரோஹான் ஈரிய கொள்ளகி கௌதமே ரோஹான் ஈரிய கொள்ளகி அண்ணே ரோஹான் ஹுலுகல்ல ரொஹான் உலுகல்ல ரொஹான் உலுகல்ல கேல கினிக் பர்பச்சுவல் ட்ரெஷரி சமாகம் ஹிட்டபு அத்தியக்ஷகவரே டிரெக்டர் கினிக் யா பௌகிய காலிதி ருவான் விஜய் வர்தன மெத்துமா நவதவதாபக் லேக் ஹவுஸ் டிரெக்டர் போர்டு கிட்ட பத்திர போயினேங்க ஏவ அத்தங்கூட கண்டு கிஹாம யா அத பாந்தர் அத்தனங்கூட கண்டு கிஹாம எத்தனையும் பெடலகி இல்ல மகிந்தே கொழம்பு அர்லியகா மந்திரேட்டான தன தீனார ரயில் கேட்வேதி ரயில் கேட்வே உன்னாட பாசி எத்தனை அத்தனம் கூட அரகின் தீனும் யா அத்தனம் கொண்டு கட்டணம் கொண்டு கீழே தீனா யா அத்தனம் கொண்டு கண்ணோனா ருவான் விஜயவர்தன மகத்தாக ஆண்டு உனக்கு கீழே போய் கோயிட்டு அண்டு கீழே தீர டெம்பிள் ட்ரீஸ் கிட අද මේ ආණ්ඩුවේ තත්ත්වය ඔන්න ඕක තමයි. අපි මේවා තමයි අපි මුලින් ඉඳලා අපි කිව්වේ කවුද මේ වලල පිටිපස්සෙ ඉන්නේ කියලා. ගරු අර්ජුනානන්දගේ මැතිතුමනි මම කනගාටු වෙනවා තමුන්නාංශගේ අමාත්‍යංශයේ විශේෂයෙන්ම අපි සාගර රත්නායක මැතිතුමාගේ අමාත්‍යංශයේ ශීර්ෂයේදී මේවා මතු කරන්න සිද්ධ වීම සම්බන්ධයෙන් ඔය මාතෘකාවට එනවා නම් අද මම හිතනවා මේ අමාත්‍යංශ ගැන කතා කරද්දී අපේ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයට පොඩි අසාධාරණයක් සිද්ධ වුණායි කියලා. මොකද මත්තල ඇරුණාම අනිත් දේවල් කතා කරුනේ නැහැ කියලා. ගරු අර්ජුනානන්දගේ මැතිතුමනි මේ රට සංචාරක ව්‍යාපාරයේ දියුණු කරන්නට උබනානම් අනිවාර්යයෙන්ම මේ රටේ අභ්‍යන්තර ගුවන්තොටුපළවල ඩොමෙස්ටික් එයාපෝර්ට්ස් ටික අනිවාර්යයෙන්ම හදන්න ඕන. ඒක නිසා මම හිතනවා මං දැක්කා අගමැතිතුමා ගිහිල්ලා යාපනයේ ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් සාකච්ඡා කළා. මේක වචනයට සීමා වෙන්න බෑ මේ රටේ අභ්‍යන්තර ගුවන්තොටුපළවල් හදන්න. ඒ වගේම තමයි අද දැන් ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් නියමුවන් බදවා ගන්න ගරු ඇමතුමනි සම්මුඛ පරීක්ෂණ දාලා තියෙනවා. ගුවන් නියමුව 10 දෙනයි ගන්නෙ. ඒ 10 දෙනාගෙන් 196ක් ඉන්නවා ඇප්ලිකන්ට්ස් අවිතා. ඒ කියන්නේ අද වෙනකොට මේ සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රේ කඩාන වැටිලා. මම හිතන්නේ තමුන්නාන්සල මේක දැමන්ත විදියට මේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා නිමල් සිරි මැතිතුමාලා වගේ ආයකගේ අදහස් අරගෙන ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිවිල් ගුවන් සේවා අධිකාරිය ඒ වගේම සිවිල් ගුවන් සේවයට සම්බන්ධ අනිකුත් අයගේ අදහස් උපදෙස් අරගෙන මේ සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රය මම හිතන්නේ ප්‍රතිව්‍යුහගත කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. නැත්තම් අපේ රටේ දෙමව්පියෝ කෝටි ගණන් ණය වෙලා ගෙවල් දොරවල් උගස් තියලා ගුවන් නියමුව හැටියට දරුවන් දකින්න තියෙන ආසාවට මේ දේවල් කරනවා. අද ඒක සම්පූර්ණයෙන්ම කඩාවැන ලද තන ඒකේ තමුන්නාංශගේ අවධානය යොමු කරනවා. ඒ වගේම තමයි තමුන්නාංශ දන්නවා පහුගිය කාලේ මේ ආණ්ඩුව කාලේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ කාපාක්කික අපි දැක්කා රිමෝට් අර කාගෝ කාපාක්කික විතරක් කියලා අනිත් කාපාක්ස් තුනම දුන්නා මේ ඒ ටෙන්ඩර් එකේ අවසානයේට හිටපු කෙනාට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තාම මැද ඉන්න කෙනෙකුටවත් නෙමෙයි. ඊසි කාපාක් කියලා අවසානයේ ඉන්න කෙනාට තමයි දුන්නේ. අද වෙනකොට තමුන්නාංශලාට පෙන්වන්න පුළුවන් ඒකෙන් මුදලක් හම් වෙනවා කියලා. හැබැයි අද වෙනකොට ඒ කාපාක්ස් වලින් මුදල් සාමාන්‍ය වෙලාවක් අරගෙන ෂෙඩියුල් කරලා ඒ මුදල් වැඩි කරන තත්ත්වයක් ඇති කරලා තියෙනවා. ඊළඟට කරු අර්ජුනානන්දගේ මැතිතුමනි අපි දැක්කා රණවේ එකේ ඕවලේ එකක් කරා. රණවේ එක ඕවලේ කරලා අද වෙනකොට ඒකේ අර ලයිට් ටික අර පැපි ලයිට්ස් අනිකුත් ලයිට්ස් සේරම දැන් වැඩ කරන්නේ නැති තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි දැන් නමුන්නාන්සේ දැක්ක අපි අගමැතිතුමා ජපානයේ අගමැතිතුමා මේ රටට ගෙන්නලා මුල් ගලක් තිබ්බා අර දෙවැනි අධ්‍යයන ක්‍රියාත්මක කරන්න සෙකන්ඩ් ස්ටේජ් එක. අද ඒක නිසා ඒක තාම මම හිතන්නේ අර බිම් මට්ටමේ අත්තිබාරම් මට්ටමේ තමයි තාමත් තියෙන්නේ. අද ඒක නිසා ලොකු පාඩුවක් කියලා තියෙනවා. අහිංසක මිනිස්සු ඇවිල්ලා අර තමන්ගේ නෑදෑයෝ යනවා බලන්න හිටපු පැවිලියන් එක අද සම්පූර්ණයෙන් පැවිලියන් එක නෑ. ඒ මිනිස්සු දැන් ඔය රාජාංගනේ වගේ පැත්තේ ඉඳලා පය හයක් හතක් ගුවන්තොටුපළට ඇවිල්ලා අඩුම ගානේ මූණක් අටක් හොද ගන්න දන්නේ. ඒ මිනිස්සුන් යන්න වෙලා තියෙන කරු අර්ජුනන්තුන් මැතිවෙන්නේ පොදු ඇසිකිලියට. ඉතින් ඒක නිසා ඒ වගේම තමයි ගුවන්තොටුපළ ඇතුළත්. ගුවන්තොටුපළ ඇතුළෙත් ගත්තාම මගීන්ගේ වැසිකිලි පද්ධතිය හැම එකක්ම ඉතාම නරක තත්ත්වයේ තියෙනවා. ගුවන්තොටුපළ ගත්තාම සමහරක් වෙලාවට අපිට අර අපේ බෑග් එකක් එහෙම ආවම මේ බෙල්ට් එකට ගියාම බෙල්ට් එකේ බෑග් එකක් ගන්න ගියාම සමහරක් වෙලාවට අන්ධමන්ද වෙලා ඒක එතන නිකන් මේ ඔළුව විකාරයක් වෙනවා. ඒව ක්‍රමවත් වෙන්න ඕන. මම හිතන්නේ ලෝකේ අනිකුත් තැන් වලට ගියාම ඒ වගේම තමයි විශේෂයෙන්ම අපේ සමහර නිලධාරි ඉමිග්‍රේෂන් වගේ තැන් වල නිලධාරි අඩුම ගානේ ග්‍රීට් කරන්නේ නැහැ. මිනිස්සුන්ට අඩු ගානේ සුබ උදෑසනක් කියන්නේ නැහැ. සුබ රාත්‍රියක් කියන්නේ නැහැ. ඒ අයට අඩු ගානේ මේ එන අයට. ඒවල ඒවා තමුන්නාන්සලව කරන්න ගියාම අඩුම ගානේ මං හිතන්නේ ඒ නිලධාරි වෙනත් වෘත්ති මේ ක්‍රියාමාර්ග වලට යනවා. ඒ වගේම තමයි මම හිතන්නේ කස්ටම් එකත් එහෙමයි. ඉතින් මං හිතන්නේ ගුවන්තොටුපළ ගත්තාම ගුවන්තොටුපළ ක්‍රමවත් වෙන්න ඕන වගේම ගුවන්තොටුපළේ වැඩ කරන සේවක පිරිස මම හිතන්නේ තමුන්නාංශේ ලොකු ගෞරවයක් වෙනවා. තමුන්නාංශේ ගුවන්තොටුපළේ සේවකින්ගේ වැටුප් වගේ ප්‍රශ්න විසඳපු කෙනෙක්. ඒක නිසා තමුන්නාංශේ විශේෂයෙන්ම මේ ගැන වැඩ කරයි කියලා මේ ගුවන්තොටුපළ මේ රටේ හොඳ ගුවන්තොටුපළක් බවට පත් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මත්තල ගැන කියන්න ඕන. මේ රටේ ගුවන් නියමුව අවුරුදු ගණනාවක් තිස්සේ
අර මණ්ඩලයට තව විනාඩි දෙකක් දෙන්නේ.
මම ඔබතුමාට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවන්ගේ සංසදයේ අයව තමුන්නාංශයට හරි 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 මම කියන්නකෝ තමුන්නාංශ දැනුවත් කරන්න කියලා අසෝක හරි හරි අසෝක අපේසික මතුමා හරි හරි ඔබතුමාගේ කාලේ කියන්නකෝ ඔබතුමාගේ කාලේ කියන්න නෑ මම කියන්නේ ඒක තමුන්නාංශලා දැන් මම යොමු කරන්න තමුන්නාංශට මම කරන්නම්කෝ ඒක හදලා දෙන්නකෝ අපේ ගැටලුවක් නෑ නේ අපිට මේක කෙරෙන්න ඕන හරි හරි අපි කියන්නකෝ කම්ප්ලේන්ට් කරන්න කියලා එනවා එතකොට ඊළඟ කාරණාව තමයි තමුන්නාංශලා මත්තලගෙන කිව්ව කාරණාව මේ රටේ ගුවන් නියමුව ගරු සභාපතිතුමනි මේ රටේ ගුවන් නියමුව අවුරුදු ගණනාවක් තිස්සේ සිවිල් ගුවන් සේවාව මේ රටේ පටන් ගත්ත දවසේ ඉඳලා දෙවෙනි ජාත්‍යන්තර ගුවන් තොටුපළක
ගරු මණ්ඩලතුමා
ඔව් විනාඩි දෙක
විනාඩිය
හරි මේ රටේ ගුවන් තොටුපළක දෙවෙනි ගුවන් තොටුපළක අවශ්‍යතාවය තිබ්බා. ඇයි ළඟම තියෙන ත්‍රිවෙන්ඩ්‍රම් ගුවන් තොටුපළ. ත්‍රිවෙන්ඩ්‍රම් ගුවන් තොටුපළට යනකොට විශාල මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. ත්‍රිවෙන්ඩ්‍රම් ගුවන් තොටුපළට එක්ස්ට්‍රා ෆුවල් කැරි කරන්න ඕන. හැම මේ රටට එන ගුවන් සේවා යන ගුවන් සේවා සියල්ලක්ම එක්ස්ට්‍රා ෆුවල් කැරි කරන්න ඕන. එතකොට මත්තල ගුවන් තොටුපළ දවැන්ත ආයෝජනය දවැන්ත මේ රටේ අවශ්‍යතාවයක් ගුවන් නියමුව සැනසෙනවාද මේක නිසා තමුන්නාංශලට තිබ්බේ මේක මාකට් කරන්න වී ගෙනල්ලා දාන්න නෙමෙයි තමුන්නාංශලට තිබ්බේ වරායත් එහෙමයි හම්බන්තොට වරාය හැදුවා හැබැයි හම්බන්තොට වරාය නිකන් අපි හැදුවට පස්සේ තමුන්නාංශලා තිබ්බේ ඒක විකුණන්න නෙමෙයි මේක මාකට් කරන්න අද සිංගප්පූරුව බය වෙලා හිටියා ඔය වරාය හැදෙනකොට සිංගප්පූරුව බය වෙලා හිටියා ඉතින් ඒක නිසා මේක මාකට් කරන්න තිබ්බා මාකටින් තිබ්බේ ඒක කරන්නේ නැතුව තමුන්නාංශල විකුණලා දානවා. හැබැයි අපි දැන් කියන්නේ තමුන්නාංශල අඩුම ගානේ මම දන්නේ අමතුරු දෙදෙනා ගැනම අපිට ගෞරවයක් තියෙනවා. ඔබතුමන්ලා අඩුම ගානේ
අවසන් කරන්නේ
මේ රටේ ආර්ථිකයට වඩාත්ම බලපාන මේ අමාත්‍යංශ දෙක සම්බන්ධයෙන් මේට වැඩි ක්‍රියාත්මක වෙන්න කියන කාරණාව කියමින් මගේ වචන සල්ප අසන්න.
ස්තුතියි. ඊට පස්සේ ගෞරව කාදර් මහතා
பிஸ்மில்லாஹிர் ரஹ்மான் ரஹீம் கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே இலங்கையில் மிகவும் பின்தங்கிய நூற்றுக்கணக்கான கிராமங்களை கொண்ட பிரதேசமாக வன்னி பிரதேசத்தை குறிப்பிடலாம் 35 பாகை கடும் வெயிலும் ஆயிரக்கணக்கான பாடசாலை மாணவர்களும் அரசு சேவை உத்தியோகத்தர்களும் பொதுமக்களும் சைக்கிளில் பயணிப்பதை வவுனியா மன்னார் முல்லைத்தீவு உள்ளிட்ட வடமாகாணத்தின் பொதுவாகவே அவதானிக்கக்கூடியதாக உள்ளது இது இப்பிரதேசத்தின் பொது போக்குவரத்தின் பின்தங்கிய நிலைமையை காட்டுகின்றது வன்னி பிரதேசத்தின் சிறிய கிராமங்களிலும் சில நடுத்தர நகரங்களிலும் கூட இந்த போக்குவரத்து பிரச்சனையை பொதுவாகவே காணக்கூடியதாக உள்ளது உரிய நேரத்தில் பாடசாலைக்கு செல்ல முடியாமை உரிய நேரத்துக்குள் அலுவலகத்துக்கு செல்ல முடியாமை தமது உற்பத்திகளை உரிய காலத்தில் சந்தைப்படுத்த முடியாமை நோய்வாய்ப்பட்ட ஒருவரை உரிய நேரத்தில் வைத்தியசாலையில் அனுமதிக்க முடியாமை இவ்வாறான அடிப்படை மனித உரிமை மீறல்களாகும் 30 வருட தொடர் யுத்தம் காரணமாக தொடர்ந்தும் புறக்கணிக்கப்பட்டு வந்த இந்த மக்கள் இன்னும் போதிய பொது போக்குவரத்து வசதிகள் இன்றி புறக்கணிக்கப்பட்டுள்ளமை மிகவும் மனவேதனைக்குரிய விடயமாகும் வவுனியா பிரதேச மாணவர்களில் சுமார் 30% தமது வீட்டிலிருந்து பாடசாலைக்கு 1 அல்லது 2 கிலோமீட்டர் தூரமும் 30% மாணவர்கள் 5 கிலோமீட்டர் அதிக தூரம் செல்ல வேண்டியுள்ள நிலையில் பொது போக்குவரத்து நிலை மோசமடையும் வேலை அவர்கள் பாதி நிலையில் தமது கல்வியை இடைநடுவே நிறுத்திவிடுகின்றனர் அநேகமான மாணவர்கள் சிடிபி பருவச்சீட்டை வைத்திருந்தாலும்
2 நிமிடங்கள் இருக்கிறது
குறித்த பஸ் வண்டிகள் உரிய நேரத்திற்கு வருவதில்லை அப்படியே வந்தாலும் மாணவர்களை பஸ்ஸில் ஏற்றாமல் பாதையில் விட்டு விட்டு செல்வதும் ஒரு பொதுவான பிரச்சனையாகவே உள்ளது ஆகவே பாடசாலை போக்குவரத்தை அடிப்படையாக கொண்ட ஒரு விசேட திட்டம் உருவாக்கப்பட வேண்டும் என கௌரவ அமைச்சர் அவர்களை வேண்டிக் கொள்கிறேன் கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே மன்னார் மாவட்டத்தில் முசலி பிரதேச சபைக்கு உட்பட்ட வேப்பங்குளம் தொடக்கம் சிலாவத்துறை வரையான உள்ளக வீதியை 2010 மீள்குடியேற்ற மற்றும் அனர்த்த நிவாரண அமைச்சு நிதி ஒதுக்கீட்டில் செய்து முடிந்ததாக அமைச்சின் அறிக்கை குறிப்பிடுகிறது. இன்று அந்த பிரதேசங்களில் அந்த வீதியும் இல்லை, பஸ் வண்டிகளும் இல்லை. இவ்வாறான மோசடிகளும் கண்டறியப்படல் வேண்டும்.
அவரோ உறுப்பினர் அவர்களுடைய நேரம் முடிந்துவிட்டது.
இன்னும் கொஞ்ச நேரம். புத்தளத்திலிருந்து சிலாவத்துறை ஊடாக மன்னார் வரை செல்லும் வீதி போக்குவரத்து சிறிய மலைக்கும் கூட இடைநிறுத்தப்படுகின்றது. குறிப்பாக வில்பத்து வனப்பகுதியினூடாக செம்மன் வீதியில் நிலைமையை காரணம் காட்டி இந்த பொது போக்குவரத்து நிறுத்தப்படுகிறது. இதன் காரணமாக மாற்று வழிகளை பயன்படுத்தும் பிரதேச மக்கள் மேலதிகமாக 3 மணித்தியாலங்களை செலவிட வேண்டியுள்ளது. ஆகவே இந்த பிரச்சனைக்கு ஒரு நல்ல தீர்வாக இடைக்கால தீர்வாகவாவது மன்னார் புத்தளம் வீதி போக்குவரத்துக்கு 4-wheel பஸ் வண்டிகளை கொள்வன செய்யப்பட வேண்டும். அதன் மூலம் அந்த பகுதி மக்களுக்கு மழை காலங்களில் அந்த பாதையை பயன்படுத்தக்கூடிய ஒரு சூழ்நிலையை உருவாக்கி கொடுக்குமாறு கேட்டுக்கொள்கின்றேன்.
இளங்கண்ட கரு பிரியங்க ஜெயரத்ன
மூலாசனாரூட மந்திரித்துமணி. ஏ வகையம மம அப்படி அமித்துமத் நியோஜி அமித்துவ தின்னு விழாவே மீ அமாத்தியான்சி பிலிபந்தவ அவுருது பாக் விஷய பார அமாத்துவர் ஹட்டி கருத்து கருப்பு நிசா மாஹித்தரா அபுத்துமாட்ட டேங்க் பேனல் அகத்தியன கருணு கீப்பி அப்பிலமந்து வித்தராக் தென்வத் கரண் விசேஷம் அப்படி தன்னோ இத்தாஸ் நம்சி ஹட்டகரங்க தமாய் பண்டாரனாக ஜாத்தியாந்த குவந்தோடு ஆரம்ப கரு இதா தேவின் லோக யுத்தேதி இதா அமுதா குவந்தோட கட்டிட ஆரம்ப கரு கருணாய் குவந்தோடு போல பசுவ மகின் சந்தா இங்க யுத்தரா ஹட்டே தசிகை இந்தரா 2013 தக்கா கரு அமாத்துமினி மேக்கே மகி தார்த்தாவு திபுனே 150,000 பிரமாணம் நமது 2013 பலத்தி மே நவீன குவந்தோடு அவசியதாவேன் திபிச்சிசா மகின் விஷால் சங்கியா மிக பரிஹரணை கரும் மிசா இதா மில்லியன ஹயக்க மகி ஜனதாக்கு மிக குவந்தோடு கூட பரிஹரணை கல்ல துகுணம் சார் 2013 அப்படி கேபினட் பத்திரிகா தாலா இங்க அவஸ்தா ஹந்துருகேன மே குவந்தோடு போல தாத் மில்லியன ஹதாக் சந்தா ஜனதாவட விவுர்த்த கரண்ட அப்படி காட்டியுத்து கரா ஏ அனுவ தமிழ்நாஸ் தன்னோ அப்ப மஹிந்த ராஜபக்ச ஜனாபதிமத் இவகேம அமெரிக்கா ஜப்பானி அக்ரமாத்திய அபே சென்சியோ அபே மெத்துமத் தேவையில்ல அப்ப தேவினி அதிர சந்தா அப்ப மூல்கால திம்பா நான் தமிழ்நாஸ் தன்னோ அப்ப ஏ கடியுத்த ஆரம்ப கரல அப்ப அருந்திகா மெத்துமா கிவாகி அப்ப கடியுத்த ஆரம்ப கரா ஏ ஜாய்கா லோன் ஜப்பான் என் பில்லியன 28 தமை ஏ அதிர தேகட அப்ப வெங்கரே හැබැයි මට දැනගන්න ඕන කරු ඇමතු එකට ඔබ ඇමතුවර හැටියට මේ ව්‍යාප්තිය අපි සම්පූර්ණ ගන්න තිබුණේ 2017 2018 වෙද්දී මේ වර්ෂයේ අවසානයේදී අපිට ඒ කරුණායක දෙවිනිය අදිර අපි විරුද්ධ කරන්න තිබුණා. නමුත් අවසානවට 2015 එතකොට ඔබතුමා තමයි හිතේ අමාත්‍යවර හැටියට කටයුතු කරේ මේ දෙවිනිය අදිර සම්පූර්ණ ප්ලෑන් එක වෙනස් කරා. මොකද තමුන්වාස හිතුවා මේ නෙළුම් පොකුර ඇත්තක අපි නෙළුම් මල්ලේ තමයි ඒක කරලා තිබුණේ වෙනස් කරා. වෙනස් කරා විතරක් නෙමෙයි මේ ඒක සම්පූර්ණම ඒ කටයුත්ත නවත්ත දෙපාරක් මම හිතේ ටෙන්ඩර් කරා නේද මිතුවා දෙපාරක් ටෙන්ඩර් කරන්න ගත්තා ඒ නිසා අද ඒක පරක්කු වෙලා තියෙනවා දැන් අද මගින් ගේ කරුණායක පිරලා තියෙනවා දැන් මේ වෙනකොට තවත් මගින් මිලියන 12ක් 13ක්ට ඉඩ තියන්නට ඕන ඉතින් මම කියන්නේ මේ මොන ආණ්ඩුව හැදුවත් මොන ප්‍රත්‍ය ගත්ත මම හිතන් තමුන්නාසර මේක ඉක්මනට ඉවර කරා දැන් තමුන්නාසර හවසේ ගියා නම් රාත්‍රී ගියා නම් ගුවන්තොට වලට අද පුදුම තදබදයක් තියෙනවා අද මිනිස්සු පැත්තක පොලිම රාශියක් තියෙනවා සම ඔබතුමාට මතක් කරනවා මේ ඉක්මනින් මේ දෙවිනිය අධිර තමුන්නාස නමගාරි කමන්නේ ඉක්මනින් දෙවිනිය අධිර පටන් ගන්න කියලා ඒ වගේ මම මතක් කරන්න ඕන තමුන්නාසලාට මේ මත්තල ගුවන්තොටුපළ දැන් මේ මත්තල ගුවන්තොටුපළ අද සුදුවලිය බවට පත් වෙනවා කියලා අපි මතක් කරන්න කැමති 2013 වර්ෂ මේක අපි ආරම්භ කරේ දෙවිනි ජාත්‍යන්තර ගුවන්තොටුපළක් මේ රට අවශ්‍ය කියන එක සෑම දේශපාලන නායකයෙක්ම හඳුනගත්තා. ඒ හඳුනගෙන තමයි අපි තීන්දුවක් ගත්තේ මේ මත්තල ප්‍රදේශයේ සුදුම ස්ථානේ මත්තල ගුවන්තොටුපළ අපි හදන්න ඕන කියලා. දැන් මේක කියලා ප්ලේන් ආවේ නැහැ කියලා. මම වගකීමෙන් කියනවා ගුවන්තොටුපළක්
හදන්න තව විනාඩි 2ක් තියෙනවා.
එක දවසින් දෙකෙන් ගුවන් යානා එන්නේ නැහැ කියලා. හැබැයි අපි
දෙදස් පාලමේ ආණ්ඩුව බාර දෙද්දි මම පැහැදිලිව කියන්න ඕන මත්වලට ආවා කුරියන් න්යායෙන් අපි සාකච්ඡා කළා දුන්නේ ෆයිල් එකේ තියෙන අපිට ගන්න පුළුවන් ගුවන්තොටුපළ. ඒ වගේ එයාසිය ආවා, එයාර්බි ආවා, ෆ්ලයිට් ඌ ආයතනේ ආවා. එයාර්බි අපිත් එක්ක සාකච්ඡා කරා ගෞරව ඇමතුමනි, ඒගොල්ලන්ට අවශ්‍යයි කියලා මත්වල ජාත්‍යන්තර ගුවන්තොටුපළ. හබ්බක් හැටියට කටයුතු කරන්න. ඒ නිසා අද ඒ සියල්ලම නැවතිලා තමුන්නාස 2015 ආවට පස්සේ වීඩියෝ ගිහින් කපඩා කරා. අද කෝටි ගාණක් අලාභයක් ඇතුළත් තියලා මත්වල ගුවන්තොටුපළ. ඒකට වා කියන්නේ කවුද? මේ ජනතාවගේ සල්ලි. මුණාණ්ඩුව කියලාත් මිත්‍රෝනි සමයින් මුණාණ්ඩු කරක් ගරු ඇමතුමනි මේකට මේ රටේ ජනතාව වයිගතු නැහැ. ඒ විතරක් නෙමෙයි අනිත් පැත්තෙන් ගත්තාම ඔබතුමාට කියන්න ඕන දැන් මේ කරුණායි ගුවන්තොටුපළ දැන් මේක 2018 සම්වර්ධන සැලසුමක් හැදුවා මෙගාවොට් 2.5 සූර්ය බලශක්තිය. ඉතින් මේකට බිලියන 300ක් වෙන් කළා තියෙනවා. හැබැයි මේක ප්‍රශ්න තියෙන්නේ මේක ටෙන්ඩර් කැඳවලා නැහැ. ඒ ආයතනම තමයි මිල ගණන් ඇති කරලා තියෙන්නේ. ඉතින් මේක හරි ප්‍රශ්නයක්. ලංකාවේ ටෙන්ඩර් මෙවැනි බිලියන 300ක වැඩසටහනක් කිසිම ටෙන්ඩර් ප්‍රොග්‍රෑම් එකක් තොරව දෙන්න යනවා. ඉතින් මේ පිළිබඳ තමුන්නාසික අවධානය යොමු කරන්න ඕන. ඒ වගේම දැනටමත් ERP ව්‍යාප්තිය තමුන්නාසික දන්නවා කිව්වම මේකේ වැය නිමිතව රුපියල් මිලියන 133ක්. දැන් රුපියල් මිලියන 100ක් වියදම් කරලා උපදේශයල් ලඟ උපදේශය රුපියල් 100ක් වියදම් කරනවා. ඉතින් ඔබතුම කල්පනා කරලා බලන්න මිලියන 100ක් මේ උපදේශකයන් විතරක් වියදම් කරනවා. ඉතින් මේකේ සම්පූර්ණ මුදුකාංග ඒ මිලියන 800ක් වෙනවා. ඉතින් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන්නේ තමුන්නාසලා තමුන්නාසයේ පිළිබඳ විශේෂ අවධානය යොමු කරන්න මොකද අපි ඔබට ගෞරව කරමු, මේ පියාට අපි ගෞරව කරමු. ඒ නිසා මම හිතන්නේ තමුන්නාසයේ මේ අමාත්‍යවරු හැටියට මේක වගකීමක් කරගෙන මේ කටයුතු කරන්න. නැත්නම් තමුන්නාසල මේ පිළිබඳ ජනතාව කරන. අනිත් එක තමයි දැන් ගුවන්තොට අරමුදලෙන් දැන් මිලියන 10ක් වෙන් කළා තියෙනවා. මොකද අවුරුස්සයක් කරන්නේ. ඔබතුමා දන්නවා අවුරුස්සයක් කරන්නේ මිලියන 10ක් වෙන් කළා තියෙනවා. ඉතින් මේ මිලියන 10 මේ අවුරුස්සයට මිලියන 10ක් වෙන් කරන සිතක් තියෙනවා ගුවන්තොටුපළ. සෝ ඔබතුමා ඒක අවධානය යොමු කරන්න. ඊළඟ ප්‍රධාන කාරණේ කරු මූලාශ්‍ර මන්ත්‍රීතුමා මට දෙන්න. දැන් මේ මත්තලයි කරුණාගේ ගුවන්තොටුපළ දැන් දෙන්න යන ඉන්දියන් සමාගමට. දැන් මේ වෙනකොට ඔබතුමා දන්නවා මොකද සමහර කැබිනට් එක නිරන්තරව හැමදාම ක්‍රියාත්මක වෙන්නේ GVK කියන සමාගමට දෙන්න යනවා. දැන් ඒක මොකද්ද? දැන් GVK සමාගම කියන්නේ කිසිම මුල්ලිම ශක්ති නැති ආයතනයක් ඉන්දියාවේ. දැන් ඉන්දියාවේ රුපියල් මිලියන 5373ක් පාඩු ලැබුව ආයතනයක්.
දැන් අවසන් කරන්න.
දැන් 5373ක් පාඩු ලැබුව ආයතනයකට. දැන් තමුන්නාසලා මේ පරිපාලන ලබා දෙනවා නම් ගුවන්තොටුපළ කරුණායකයි මත්තලයි. මේකේ තියෙන ප්‍රශ්නේ පාඩු ලැබුණ ආයතන දෙන්න යනවා. ඊට පස්සේ කියනවා පාඩුයි කියලා. අනිත් පැත්තෙන් ගෞරව ඇමතුමනි 2017 වසරේ ඉන්දියාවේ රුපියල් මිලියන 13400ක් පාඩු ලැබුව සමාගමක්. ඉතින් මේවනේ සමාගමට මේ ලාභ ලබන ආයතන ලබා දීම ගැන අපි තරයේ විරුද්ධ වෙනවා.
සුදී.
ඒ නිසා ගරු ඇමතුමනි තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. අභ්‍යන්තර ගුවන්තොටුපළ ගැන කතා කරා. අපි සැලැස්මක් තිබුණා. ආශාවික ගුවන් කේන්ද්‍රස්ථානයකට පත් කරන්න. ඒ නිසා ඔබ හොයලා බලන්න අපි මත්තලට ගුවන් යාන නරත්වයකයක් ගෙනාව. ඒ වගේ ගුවන් නියම පුහුණුක මාටල පාට බලාවක් ඇති කරන අපි කටයුතු කරා. ඒ ස්ලයිස්තු තියෙන ඔබතුමාට මම දෙන්නම්. කරුණාකර මේක මත්තල මේ මේ ගැන හොයලා මත්තල එක ආරම්භ කරන්න. මොකද ආරම්භ කරොත් ඒක ලාභ නැවතත් ඉන්දියාවට දෙනාට වඩා දේශීය වශයෙන් අපිට නගා සිටින්න පුළුවන්. සප පැහැදිලි ඔබතුමාට කියනවා. ඔබතුමා දක්ෂ අමාත්‍යවරයෙක් හැටියට මේ පිළිබඳ හොයලා මේ ජාතික අපරාධ වළක්වලා මේ විකුණන එක වරද්ද විකුණන එක නවත්තලා මේක රැකගන්න මේක මහින්ද රාජපක්ෂ වෙනතෝ නම තියනයි නම වෙනස් කරන්න ප්‍රශ්නයක් නැහැ. නම වෙනස් කරන්න. හැබැයි මේක ජාතික ගුවන්තොටුපළක් හැටියට මේක සංවර්ධනය කරන්න මේ රටේ සල්ලි. ඒ නිසා තමුන්නාසේ වාක්‍ය බාරගනි කියලා මම විශ්වාස කරනවා. සතවත් කියලා මම තමුන්නාස පෞද්ගල හැමෙල කතා කරන්න විශාල වශයෙන් අද මේ ගුවන්තොටුපළ පිළිබඳ ප්‍රශ්න ආශයක් ඇති වෙලා තියෙනවා. ස්වාමී ඔබතුමාට වගේ බාර දෙන්නේ ඔබතුමා තම කෙටි කාලසීම බාලක ස කරුණාකර මේ පිළිබඳ අවධානය යොමු කරලා මේ කරුණායි ගුවන්තොටුපළ විශේෂ මත්තල ගුවන්තොටුපළ ජනතාව වෙනුවෙන් ඒ කටයුත්ත කරන්න කියන ඉල්ලීම කරමින් ඔබට ඒ පිළිබඳ හැකියාව තියෙනවා. සා ඔබ ඒක විශ්වාස කරමින් පානීය.